ගරු ගීතා කුමාරසිංහ මැතිණිය ඔබතුමියට විනාඩි 7ක කාලයක් තියෙනවා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගෙන් අවසරයි. කෝටි සංඛ්‍යාත ජනතාවක් කෝවිඩ් වෛරසයෙන් අසාධිත වී එයින් පෙළෙන අවස්ථාවක අපේ රටටද එය තදින්ම බලපා තිබෙන අවස්ථාවක රටේ ආර්ථිකයට විශාල පිටුවහලක් වෙලා තියෙන සංචාරක අමාත්‍යාංශයේ යටතේ කතා කරන්නට ලැබීම එක්තරා සතුටක්. ඒ හේතුව මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කය වෙන්තර ඇල්පිටිය ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කය ආසියාවේ ඇති සුන්දරතම ආකර්ශනීයම වෙරළ සහිත සංචාරකයින්ගේ පාරාදීසයක් ලෙස පැවතුණු ස්ථානයක්. එහි ඇති තරු පහේ හෝටල් මෙන්ම කුඩා නිවෙස්වල සංචාරකයෝ පැමිණ පදිංචි වී සිටි ස්ථානත්, කුඩා පරිමාණයේ හෝටලුත් අද ඒ සියල්ල සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ඒ අරුමයක් නෙවෙයි, ඒක ලංකාවේ සෑම තැනකම සිද්ධ වෙච්ච දෙයක්. ඒ වගේම ලෝකයේ බැලුවත් ලෝකයේ කොහෙත් මේ කොවිඩ් වෛරසය තුලින් සිදුවෙච්ච අවාසනාවන්ත තත්ත්වයේ උඩ සංචාරකයේ කරන අය තමයි අඩුවෙන්ම අපේ රටට එන එක නතර කළා. ඒ අවස්ථාව අපෙන් ගිලිහිලා තියෙන්නේ. එහෙම තිබුණත් ඒ සංචාරක අමාත්‍යාංශයේ යටතේ එම් පිටස්තරවත් ලියාපදිංචි උණ, ලියාපදිංචි නූණ සංචාරක කටයුතු සඳහා ගිජුවම සම්බන්ධ වෙලා ඉන්න මග පෙන්වන්නන් පමණක් නෙවෙයි, කුඩා රථවාහන එලවන්නන්, කුඩා පරිමාණයේ වෙළඳ ව්‍යාපාරිකයන්, කුඩා අඩුගානේ වෙරළාසන්නේ පවා තමන්ගේ වෙළඳාම කරපු මිනිසුන්ට අද යන එන මන් නැති වෙලා තියෙනවා. හෝටල් සියල්ලම වසා දැමීමෙන් එහි රැකියාවේ නියුතුව සිටි නිලධාරීන්, ඒ රැකියාවේ නියුතුව සිටි මිනිසුන්ට අද ගෙදරට වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් වෙන දෙයක් කරන්න දන්නේ නැහැ. ඔවුන් වසර ගණනාවක් තිස්සේ කරපු දේ අද අතහරින්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වයේ උඩදී මං හිතන්නේ අපි අපේ රජයෙන් අපේ සංචාරක ඇමතිතුමා ගරු ප්‍රසන්න මැතිතුමා අපිට ඉතාම පැහැදිලිව කිව්වා ඒ අයට යම් වන්දි මුදලක් දැනටමත් ගෙවලා තියෙනවා කියලා. ඒක අපි පිළිගන්නවා, ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් ඒ ලියාපදිංචි නූණ කොට්ටාස වැඩි. ඔවුන් ගම්මට්ටමෙන් දහස් ගණනක් ඉන්නවා ලියාපදිංචි වෙලා නැහැ සංචාරක අමාත්‍යාංශය යටතේ. ඔවුන් අද බොහොම අමාරු තත්ත්වයකට පත් වී තිබෙන බව අපි සියලු දෙනාම දන්නවා. ඒ වගේම අපි මේ කෝවිඩ් වසංගතයේ තුල අද දින ජීවත් වුණත් තවත් අවුරුදු එකහමාරක් එකක් යනකොට අනිවාර්යයෙන්ම අපිට මේකෙන් ගැලවීමක් ලැබෙනවා. අපි මේකෙන් නිදහස් වෙලා, පුනර්ජීවනයක් ලබමින් අපේ සංචාරක අමාත්‍යාංශයෙන් නැවත ප්‍රගතියකට පත් වෙලා ජනතාව දිගින් දිගටම අපේ රටට සංචාරකින් පැමිණීම සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අන්න එදාට එහෙම එන සංචාරකයින්ට අපි ඉදිරියේදී කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. පළවෙනි කාරණේ, හෝටල් වසර ගණනාවක් වසරක් දෙකක් වසලා තියලා අතෑරලා වැඩ කටයුතු අතෑරලා තිබුණාම ඒවා නැවත රිපයර් කරලා ඒ කටයුතු කරන්න සිද්ධ වෙනවා. හුඟක් අයට ඒ සඳහා අවශ්‍ය මුදලක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉදිරියේදී ඇත්තටම සංචාරකයන් පැමිණෙනකොට ඒ අවස්ථාව අපෙන් ගිලියයි. 25 වෙනිදා වෙනකොට ලෝකයේ අනිත් රටවල්වල සංචාරක මග පෙන්වන්නන්ගේ සමිති සමාගම සියල්ල ඕපන් කරලා ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කරනවා 25 වෙනිදා පස්සේ. එවිට අපේ එයාපෝර්ට් එක අරී කියලා ඉදිරියට අපේ ඇමතිතුමත් කිව්වා. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා කියලා, ඒ බලාපොරොත්තුව සාර්ථක වෙන්න කියලා කියන. මොකද එයාපෝර්ට් එක අරින එක කරන්න සුදුසුම අවස්ථාව මේකේ කියලා මම විශ්වාස කරනවා. එයාපෝර්ට් එකට එද්දී අපේ බොහෝ සංචාරකයෝ මේ රටට ඇවිල්ලා අපිට චෝදනා කරපු අවස්ථාවල් කීපයක් තියෙනවා. මම මේ ගැන මතක් කරන්නේ බොහොම ලෙන්ගතුව. අපේ රජය අපි ඉදිරියට ඒ සියල්ල ඒ වැඩ කටයුතු සාදාගත යුතුයි කියන යෝජනාවක් හැටියටයි. අපි බලන්න අපේ සංචාරකයෝ මේ රටට එනකොට එන්නේ හුඟක් වෙලාවට ඉලෙක්ට්‍රොනික වීසා මත. ඒක එක ඉලක්කමක් අඩු වුණාම ඒකට නැවත ගෙවන්න කියන්න. ඒ වගේම
ගරු මන්ත්‍රී ප්‍රතිමේට තව විනාඩි 2ක කාලයක්
තියෙනවා. ඒ ඒ සියලු කටයුතු වලදී ඔවුන්ට සාධාරණව ආදරණීය විසඳුමක් ලබා දෙන්න කියලා මං ඉල්ලනවා. ඒ වගේම සංචාරකයෝ අපි කියමු බෙන්තර කොට්ටාසයට ඇවිල්ලා ඔවුන්ගේ කාමරවලට වෙලා ඉන්න නෙවෙයි එන්නේ. ඔවුන්ට ඕනේ ඒ ඔවුන්ට සතුටු විය යුතු අවස්ථාවක්. එහෙමනම් ඒ අයට නිදහසයි. ඇත්තරම දැන් ඒ කොට්ටාසවල මේ කොවිඩ් වෛරසය එන්න ඉස්සෙල්ලත් රෑ 9 වෙනකොට සියල්ලම වහලා දාලා අතිශයින් අඳුරු සහගත තත්ත්වයකයි තියෙන්නේ. මම මේ අවස්ථාවේදී අපේ ගාන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේම මමත් කියනවා අර දෙද්දුව ප්‍රොජෙක්ට් එතුමා නම් මේ දෙද්දුව ප්‍රොජෙක්ට් මං හිතන්නේ වසර ගණනාවක් තිස්සේම මේක කරත් ලොකු ඔබතුමාට සතුරුදායක ආරංචියක් තියෙනවා කියන්න. අද ඒකට ජපානයෙන් ඇවිල්ලා ඒකට මුදල් යොදවීම සඳහා කණ්ඩායමක් බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඒක අනිවාර්යෙන් මේ අක්කර 1600ක් පවරාගත් මේ සංචාරක අමාත්‍යංශයට පවරාගෙන තියෙනවා. එතුමා සංචාරක ඇමතිතුමා ඒක අපිට නැවත ලබා දෙන්නත් මේ වියදම් කරන්න සූදානම් වෙන අයට ලබා දෙන්නත් සැලසුමක් තියෙනවා. ඒ සාර්ථක වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් එක එන සංචාරකයින්ට මට මේක කියන්නම ඕනෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ සංචාරකව මේ රටට ආවහම ඔවුන්ට දක්වන සැලකිල්ල ගැන සීගිරිය බලන්න යනකොට සීගිරිය ඉස්සරහා වෙනම බෝඩ් එක ගහලා තියෙනවා සංචාරකයින්ට මේ ගාන, ලෝකල්ස්ලට මේ ගාන. ඒක ඉංග්‍රීසියෙන්ම ගහලා තියෙනවා. මම හිතන්නේ ඒක එච්චර හොඳ නෑ. මම අයිෆල් කුළුණ බලන්න ප්‍රංශයට ගිය වෙලාවේ මගෙන් වෙනම ගානක් ගත්තේ නෑ. ඒක වැරදි. සංචාරකයින්ට සෑමදාම එකම මුද්‍රාව තව එක මොහොතක් දෙන්න අපේ ශ්‍රේෂ්ඨතම කලාකරුවෙක් වෙන අපේ අමරදේවයන්, අමරදේව ශූරීන්, සංගීතයේ විශාරද, මේ රටේ පිනට පහළුවේ කලාකරුවා ගැන අහන්න ලැබුණු කතාවෙන්, විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා කියපු කතාවෙන් මම ඇත්තටම කනගාටුවනේ, වික්ෂිප්ත වුණා මේ මොකද්ද වුණේ කියලා. ඒ කාලේ තිබුණේ යහපාලන ආණ්ඩුව අපේ ගාන්ත කරුණාතිලක මහත්මයා මාතික තමනාප වෙන එක නේ අපේ මන්ත්‍රීතුමා. මොකද එතුමා තමයි මේක බාරගත්තේ. ඉතින් අපි මෙතුමා වෙනුවෙන් ඒක කරේ නැති වුණාම ඒක අපිට මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඒකට කතා කරන්න ඕනේ. මොකද අනිවාර්යෙන්ම අපේ රජයෙන් ඒක කරලා දෙනවා කියන එක මම අප වෙනවා, මම කියනවා. මොකද එවැනි ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුට කරන්න පුළුවන් ඒ උපරිම ගෞරවය ලබා දෙන අපේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, අපේ අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, සෑමදාම කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටියතුමානන් මේකත් ඉෂ්ට කරලා දෙන බව මේ අවස්ථාවේ තමුන් වහන්සේලාට අනිවාර්යයෙන්ම මම කිය යුතුව තිබෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රී. කාලය අවසානයි.
කොච්චර වියදම් කළද මෙතෙන්ට ආවේ විනාඩි 7 ගන්නකොට, හුස්ම ගන්නකොට කිරෝ ඔබතුමා කාලය අවසක් කියලා. කවදරි මට ගල හුස්ම අරගෙන ඉතුරු ටික දාන්න හම්බෙන්නේ නැහැ. මොකද කාලය අවසක් වෙනවා. ඒක කොහොම වුණත් ඉතින් කාලය දැන් ඉතින් අවසන්.
බොහොම ස්තුතියි. අපේ මිලඟට හර්ෂණ රාජකරුණාගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසනානුරුගරු මන්ත්‍රීතුමනි. මේ වෙලාවේදී අපේ රටේ ඉතාමත් වැදගත් ආයතන කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන මේ මොහොතේ, විශේෂයෙන්ම මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ අපේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා, ඒ වගේම අපේ රටේ වැදගත්ම ස්ථානයක් වන කටුනායක ගුවන්තොටුපළ ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින මේ වෙලාවේ සංචාරක අමාත්‍යංශයත් එතුමා යටතේ තිබෙන මේ මොහොතේ මම මේ වෙලාවේ විශේෂ කතිකාවතක් ආරම්භ කරන්න අපිට අවශ්‍යයි. මේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ. ඇත්තරම සංචාරක ව්‍යාපාරය පිළිබඳව අපේ රටේ විශාල ආදායමක් අපිට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබෙන. ඉතින් මේ පාස්කු ප්‍රහාරයත්, ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ නැවත සංචාරකීන් යථා තත්ත්වයට පත් වුණත් අපේ අවසනාවට මේ කොවිඩ් වසංගතය නිසා නැවතත් සංචාරක ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙනවා. නමුත් මේ වෙනකොට නැවත සංචාරකීන් ඒ සංචාරක ශේෂ්ඨය ආරම්භ කිරීම ගැන දැන් උදාහරණයක් හැටියට මාලදිවයින. මේ වෙනකොට මාලදිවයින සංචාරක ශේෂ්ඨය නැවතත් ආරම්භ කරලා තියෙනවා. දිනකට ගිය මාසේ 35,000කට වඩා සංචාරකයන් ප්‍රමාණයක් මාලදිවයිනට පැමිණලා තියෙනවා. දිනකට 1,000ක් වගේ සංචාරකයන් ප්‍රමාණයක් පැමිණි. ඉතින් නැවත අපේ සංචාරක ශේෂ්ත්‍රය නැවත ආරම්භ කරන්නම් ගුවන් තොටුපළ නැවත ආරම්භ කිරීම ඉතාමත්ම වැදගත්. ඒ ගුවන් තොටුපළ ආරම්භ කිරීම යම් ආකාරයකින් සෞඛ්‍ය නීති රීති සියල්ලම සලකා බලලා සාකච්ඡා කරලා ඒ ගුවන් තොටුපළ ආරම්භ කිරීම තමයි අපි ඉස්සල්ලාම කළ යුත්තේ. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද අපි යම් ආකාරකින් යම් ප්‍රදේශ ලකුණු කරලා හරි යම් ප්‍රදේශ වෙන් කරගෙන හරි ඒ කලාපයක් හැටියට සංචාරක කලාපයක් හැටියට ඒ විශේෂයෙන්ම දැන් වෙරළ තීරයේ හෝටල් කර්මාන්ත ශාලාවල් සඳහා මූලිකත්වයේගෙන ප්‍රමුඛත්වය ලබා දීලා ඒ ප්‍රදේශවලට අපේ නගර සීමාවල් වලින් ගැනට ඉස්සල්ලා එක එක ක්‍රමවේදයකට අපි මේ සංචාරක ශේෂ්ත්‍රය නැවත ආරම්භ කිරීම ඉතාමත් වැදගත්. මොකද මේ සංචාරක ශේෂ්ත්‍රය තුරින් යැපෙන රැකියාවල් ඍජු සහ වක්‍රව සිදු කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒකින්ද අපි මේ සංචාරක ශේෂ්ත්‍රයේ හැකි ඉක්මනින් ආරම්භ කරන්න අවස්ථාවක් හැටියට හැකි ඉක්මනින් ආරම්භ කළ යුතුයි. ඒක කරන්න පුළුවන් තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. දැන් මොකද මේ වෙනකොට මාලදිවයින මං ඉස්සෙල්ලා කිව්වා විදියට මාලදිවයින දැන් ආරම්භ කරලා තියෙනවා. එතකොට මේ සංචාරක ශේෂ්ත්‍රය තුලින් නැවත රටේ ආර්ථිකය මේ අපේ කොවිඩ් වසංගතය නිසා විනාශ වෙලා තියෙන මේ ආර්ථිකය නැවතත් පුනර්ජීවනයක් කරගන්න නම් අපි සංචාරක ශේෂ්ත්‍රය ආරම්භ කළ යුතුමයි. මේ වෙනකොට ඒ අපේ සංචාරක ශේෂ්ත්‍රය ඉදිරියට ගෙනියන්න ප්‍රොමෝෂන්ස් මේ ප්‍රවර්ධන වැඩ කටයුතු මේ දවස්වල කොවිඩ් වසංගතය නිසා අර එක්සිබිෂන්ස් කරනවා අඩුයි. දැන් වර්චුවල් එක්සිබිෂන්ස් තමයි මේ වෙනකොට කරන්නේ. නමුත් අපි ඒ සඳහා පහුගිය රජයේ කාලේ CNN වගේ ප්‍රධාන නාලිකා තුලින් ඇඩ්වර්ටයිස්මන්ට්ස් හදලා අපිට පුළුවන් වුණා ලොකු ප්‍රචාරයක් ගෙනෙන්න. ඒ සඳහා ග්ලෝබල් ප්‍රොමෝෂන් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මුළු ලෝකෙටම සංචාරකීන් ආරක්ෂා මේ සංචාරයෙන් ට්‍රැක් කරගන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ ඒ ප්‍රවර්ධනේ ප්‍රොමෝෂන් සරහා. නමුත් මේ වෙනකොට විශාල මුදල් ප්‍රමාණයක් තිබ්බත් ඒ ගැන ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරලා නැහැ. ඉතින් ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද ඒ ටෙන්ඩර් ප්‍රොසීඩියර්ස් එක සෑහෙන කාලයක් යනවා ඒ කටයුතු කරන්න. නමුත් දැන් මේ අපිට ජනවාරි වෙනකොට අපිට පුළුවන් වුණොතින් ගුවන් තොටුපළ නැවත විවෘත කරන්න මේ වෙනකොට ඒ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතා කනගාටුවෙන් හරි කියන්න ඕනේ මේ මාස කීපය තුළ ඒ ගැන අවධානය යොමු කරා නම් ගුවන් තොටුපළ ඇරෙනකොට මුළු ලෝකෙම ලංකාව කෙරෙහි තියෙන ඒ ප්‍රවර්ධන වැඩ කටයුතු අවසන් වෙලා තියෙන තිබ්බා. නමුත් ඒ ගැන අවධානය යොමු කරන්න කියලා අමාත්‍යතුමාට අපි විශේෂයෙන්ම කියනවා. මොකද අපේ මේ වෙනකොට ඉතාම අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා සංචාරක ශේෂ්ත්‍රයේ ඍජුවත් ඒ වගේම වක්‍රවත් වැඩ කරන සේවක සේවිකාවන්. දැන් යම් ආකාරයෙන් මට පෞද්ගලිකව විශාල ප්‍රමාණයක් ප්‍රදේශයක අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන විශාල ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළේ සේවය කරනවා. විශේෂයෙන්ම පෝටර්ස්ලා මේ බාණ්ඩ ඔසවන මේ පෝටර්ස්ලා 3-400ක් ඉන්නවා ගුවන් තොටුපළේ. මේ පෝටර්ස්ලට ප්‍රධානම තමන්ට විශාල වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ බාණ්ඩ ගෙනියන ප්‍රමාණයට ඒ බෑග්ස් වලට තමයි හම්බෙන්නේ ඒ යම් මුදලක්. ඒකින්ද දැන් ඒ අයට කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. මොකද ගුවන්තොටුපළ වහලා තියෙන ඉඳ. ඒකින්ද අමාත්‍යතුමාට අපි විශේෂ ඉල්ලීමක් කරනවා මේ පෝටර්ස්ලට යම් දීමනාවක් ලබා දෙන්න කටයුතු කරන්න. මොකද ඒ අයට සත පහක ආදායමක් ලැබිලා නැහැ. ඒ වගේම තමයි අපේ ටැක්සි ඩ්‍රයිවර්ස්ලා, අපේ ටැක්සි කටුනායක ගුවන්තොටුපළේ ටැක්සි ඩ්‍රයිවර්ස්ලා 1000කට වගේ ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. දැන් ඒ අයගේ ආදායමත් සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්නේ ගුවන්තොටුපළ වහලා තියෙන හින්දා. ඉතින් මේ මෙච්චර කාලයක් ගුවන්තොටුපළ වැසීම තුලින් ඒ ටැක්සි ඩ්‍රයිවර්ස්ලා ඒ දහසක් වගේ ප්‍රමාණයට සමන්ගේ ආදායම අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ අයටත් යම් දීමනාවක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ වගේම තමයි අපේ හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය ගැන කතා කරනකොට විශේෂයෙන්ම මම ගරු ඇමතිතුමනි, හම්බන්තොට වරාය පෞගිය මා නියෝජනය කරමු ආණ්ඩුවෙන් එය දීර්ඝකාලීන බදු එකගතාවයකට චීනයට ලබා දෙන්න කටයුතු කරා. ඒ පිළිබඳව විශේෂ අවධානයක් තමුන්නාන්සලා යොමු කරනවා කියලා පෞගිය මැතිවරණ කාල සීමාවේදී අපිට දැනුවත් කරා. ඒ වගේම ඒ වෙච්ච දේ නිවැරදි කරනවා නම්, ඒ වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරනවා නම් වඩාත්ම හොඳයි. ඔබ තමුන්නාන්සලා කිව්වා චීනයට ඒ ලබා දුන්න ඒ එකඟතාව ඒ ගිවිසුම ඒක අහෝසි කරලා නැවතත් චීනෙන් ලංකාවට ඒ අයිතිය ලබා ගන්න කටයුතු කරනවා කියලා. ඒකින්ද ඒ කටයුතු කිරීම පිළිබඳව අපි තමුන්නාන්සලා මං හිතන්නේ ඊයේත් සඳහන් කරා එය සිදු වෙමින් සාකච්ඡා වෙමින් පවතිනවා කියලා. ඉතින් මම සතුටු වෙනවා එහෙම සාකච්ඡා වෙමින් පවතිනවා නම්. නමුත් අපිට තියෙන ගැටලුව තමයි පෞගිය කාලේ ලිඛිතව ඒ එකගතාවයේ තවත් ඉදිරියට ගෙනියනවා, ඒ එකගතාවයේ මේ තවත් ඉදිරියට ගෙනියනවා කියලා ලිඛිතව දැනුම් දීමක්ත් සිදු වෙලා තියෙනවා. ඉතින් අපිට ඒ ප්‍රහෙලිකාවක් තියෙනවා. එක පැත්තකින් වේදිකාවල් වල මේ ගිවිසුම අවසන් කරනවා කියලා කියනකොටත්, අනිත් පැත්තෙන් රාජ්‍ය තාන්ත්‍රික ලිපිගොනු යනවා මේ ගිවිසුම ඉදිරියට ගෙනියනවා කියලා. ඒකින්ද කරුණාකරලා ඒ ගැනත් තමුන්නාන්සලාගේ විශේෂ තමුන්නාන්සලා ලබා දුන්න පොරොන්දුවක් හැටියට,
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක්
තමුන්නාන්සලා ලබා දුන්න පොරොන්දුවක් හැටියට මේ රටේ ජනතාව නොමග යවන්නේ නැතිව තමුන්නාන්සලා ස්ථිර තීන්දුවක් ලබා ගනී කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ සංචාරක ශාස්ත්‍රය සඳහා මේ තමුන්නාන්සලා හැකි ඉක්මනින් නැවත ගුවන්තොටුපළ විවෘත කරලා මේ සංචාරකයින්ට නැවත මේ රටට යම් ක්‍රමවේදයක යම් මේ රටේ යම් ප්‍රදේශයක වෙරළ තීරයේ යම් ප්‍රදේශයක් අත්හදා බැලීමට හෝ යම් ආකාරයෙන් ආරම්භ කිරීමක් සිදු කරන්න. මේක අපිට එක පාට සම්පූර්ණයෙන්ම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් යම් ආකාරයකින් යම් ප්‍රදේශ නිර්ණය කරලා මේ සංචාරක වැඩපිළිවෙල නැවත ආරම්භ කරන්න හැකියාව තියෙනවා. ඒකින්ද ඒ ගැන අවධානය යොමු කරන්න. මොකද මේ අයවැය කතාවේදී විශේෂයෙන් සඳහන් කළා මේ ටූරිසම් ඇක්ට් එක පිළිබඳව. දැන් මේ වෙලාවේ වැදගත්ම කාරණාව වෙන්නේ ටූරිසම් ඇක්ට් එක වෙනස් කිරීමට වඩා මේ ගුවන්තොටුපළ හැකි ඉක්මනින් විවෘත කිරීම, ඒ වගේම සංචාර ශාස්ත්‍රය නැවත ආරම්භ කිරීම කියන එක සඳහන් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. බොහොම ස්තුතියි. ඊළඟට ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම රටට වැදගත් සහ ජාතිකාර්ථයට වැදගත්කමක් තියෙන විෂයන් කාරණාත් විෂයපතයන් දෙකක් පිළිබඳව අදහස් දක්වා ලැබීම ලබා දීම අවස්ථාව ලබා දීම පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ කොවිඩ් 19 වසංගතයත් එක්ක ගුවන් සහ නාවික කියන කේන්ද්‍රස්ථානයන් නැත්නම් ගුවන් සහ නාවික කියන අංශයන් සඳහා දැඩි බලපෑමක් මේ වෙනකොට ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේම වෙලා තියෙනවා කියන එක ගරු සභාපතිතුමනි අපි අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. ගෝලීය ගුවන් සමාගම් වල ආදායමේ පාඩුව ලැබු පාඩය පාඩුව ගත ඩොලර් බිලියන 391 කට ආසන්න ප්‍රමාණය. ගුවන් තුරුපල් වලට වෙච්ච පැසෙන්ජර්ස් නැත්නම් ගුවන් මගින්ගේ ඩික්ලයින් එක අඩුවීම බිලියන 2.86කට ආසන්න ප්‍රමාණයකට ගෝලීය වශයෙන් බලපෑමක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගුවන් තොටුපළල් වල මේ අවුරුද්ද සැප්තැම්බර් වෙනකොට බිලියන 97ක පාඩුවක් ගෝලීය වශයෙන් සිද්ධ වෙලා තියෙන කාල සීමාවක් ඍජු රැකියා සහ වක්‍ර රැකියා මිලියන 150කට ආසන්න ප්‍රමාණයකට ගෝලීය වශයෙන් බලපෑමක් වෙලා තියෙන විෂයපතයක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ගුවන් පැත්තෙන් ගත්තොත් නාවික පැත්තෙන් ගත්තත් ඒ හා සමානව ලෝකයේ දැවන්ත අභියෝග වලට මුහුණ පාන්න තියෙන කාල සීමාව. ඒකම අපි විශ්වාස කරන දේ තමයි මේ විෂයපතයන් පිළිබඳව අපි අලුතෙන් හිතන්නේ. ලෝකේ නව සාමාන්‍ය එක අපි කටයුතු කරන්නේ. අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා බොහෝ දෙනෙක්ගේ අදහස උනේ සංචාරක ව්‍යාපාරේ නැවත වතාවක් අපි ආරම්භ කරන්න ඕනේ, ගුවන්තිරපොළ විවෘත කරන්න ඕනේ කියන කාරණය. ඉතින් අපි විශ්වාස කරන ඔබතුමාලා පාර්ලිමේන්තුවේදී ඒ හඬ නගනවා වගේම එය විශ්වාස එය ප්‍රතිපත්තියක් විදියට අපි ගරු අමාත්‍යතුමාට ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමාටත් දීවි චානක අමාත්‍යතුමාටත් ඒ සහයෝගය ලබා දෙයි කියලා සෞඛ්‍ය අංශයන් එක්ක සාකච්ඡා කරලා ගරු ගායන්ත ඇමතුමනි මන්ත්‍රීතුමනි එය ක්‍රියාවට නංවාලන්න. මොකද අපි දකිනවා ඕනතරම් උදාහරණ තියෙනවා ලෝකය මේ නව සාමාන්‍යයක් දෙක ගුවන් සමාගම් ගුවන් සේවාවන් ආරම්භ කළා තියෙනවා මේ වෙනකොටත්. ඒ වගේම තමයි කොවිඩ් වසංගතය නිසා ගුවන් තුරුපල් වහන්න වෙච්ච හින්දා අහිමි වෙච්ච දේශීය රැකියා ප්‍රමාණය මිලියන 2කට වැඩි ආදායම අහිමි වෙච්ච පවුල් සංඛ්‍යාව. ඒ වගේම තමයි ඍජුහා වක්‍ර විශාල ප්‍රමාණයක් අද දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේකෙන් වැඩිපුරම හානියට ලක් වෙන්නේ අපේ ග්‍රාමීය ආර්ථිකය. ඔබතුමා දන්නවා අපි දකුණු මුහුදු තීරය ගත්තත්, ඒ වගේම නැගෙනහිර මුහුදු තීරය ගත්තත්, මධ්‍යම කඳුකරය ගත්තත්, උතුරු පළාත ගත්තත් සංචාරක ව්‍යාපාරය තුළින් විශාල ආදායමක් උපයනවා. ඒ වගේ මිලියන 2ක වගේ සංචාරක ව්‍යාපාරයක් අපේ රටේ තිබුණා. මේ මිලියන 2ට හරියන්න තමයි අපේ ගොවියන් දීවරයා මේ කුඩා ව්‍යාපාරිකයන් නිෂ්පාදන හැදුවේ. ඒතර මේ සංචාරක ව්‍යාපාරයේ කඩන් වැටෙනවත් එක්කම කන්සියුමර් මාකට් එකේ වෙළඳ පොළ තුර මිලියන 2කට අවශ්‍ය නිෂ්පාදන ඇති වුණත් පරිභෝජනය කරන්න අවශ්‍ය ප්‍රමාණය තුල යම්කිසි අඩුවක් සිද්ධ වෙන නිසා මේ සමස්ත ලංකාවේ ආර්ථිකයටම බලපාන කාරණයක්. ඒ නිසා මේ පිළිබඳව ගෞරව අමතුමත් රාජ්‍ය අමතුමත් ආණ්ඩුවක් විදියට අපි අලුතෙන් හිතලා අලුත් ක්‍රියාමාර්ගයන් ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මෙතුමන්ලා මේ වෙනකොටත් ඒ අදාළ කාරණ ආයතන එක්ක සාකච්ඡා කරනවා. අනිත් පැත්තේ නාවික කේන්ද්‍රස්ථානයක් විදිහට අපේ රට දියුණු වෙමින් ආවා. එදා හම්බන්තොට වරාය හදනකොට ඔබ තමුන් ආසලා හිනා වුණා. ඒ වරාය ගල් තියනවා කිව්වා. නැවෙන්න බෑ කියලා කිව්වා. හැබැයි ඔබ තමුන් ආසලගේ ආණ්ඩුවම කුණු කොළේට වරාය විකුණනවා. වරාය විකුණලා අදහනවා දැන් අපි ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? අපි දන්නවා මේ විකුණපු ගිවිසුමේ සමහර වගන්තියට අපිට එකග වෙන්න බෑ. ඒ පිළිබඳව පැහැදිලිව අපි එදත් කිව්වා මේ පාර්ලිමේන්තුවතුල අපි අදත් කියනවා. ඒ වගේම තමයි මේ ගිවිසුමේ ඒ අදාළ වගන්ති වෙනස් කරන්න අවශ්‍ය දේශපාලනික තීන්දුව ආණ්ඩුවක් විදිහට අපි අරගෙන ගරු රෝහිත අබේගුණවද නැමැතුමන් මේ වෙනකොට ඒ සඳහා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ හින්දා අපි ආයෝජන වලට විරුද්ධ නැහැ. හැබැයි අපි පෞද්ගලීකරණයකට විරුද්ධයි. අපි ඔබතුමාන විකුණපු දේ බලහත්කාරයෙන් අරගෙන අර කොළඹ පෝට් සිටි එකට ඔබතුමුන් ආසලා කරා වගේ බලහත්කාරයෙන් අරගෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට යන්න අපි සූදානම් නැහැ. ඒ නිසා අපි අපේ රටට අහිතකර වගන්ති ටික වෙනස් කරන ගමන් ආයෝජන ගෙනල්ලා මේක සක්‍රීය වරායක් බවට පරිවර්තනය කරන්න අපි කටයුතු කරනවා. ඒකම හම්බන්තොට වරායක් දෙක මේ වෙනකොට ඩොලර් මිලියන 300ක ආයෝජනය පළමු ආයෝජන විදිහට ගෙනාවා. ඒක ඔබතුමාලා හදපුවර වොක්සගන් එක වගේවත් හම්බන්තොට තෙල් පිරිපහදුව වගේවත් ඔබතුමාලා තෙල් පිරිපහදුවක් කියන ඩොලර් මිලියන 14ක මුල්ගල පැලවෙලා පළවෙනි දැල්ලත් ඇවිල්ලා මුල්ගලේ තෙල් කෙසේ වෙතා. එහෙම තමයි ඔබතුමාලා එදා වැඩ කරේ. අපි එහෙම නෙවෙයි අපි වැඩ පිළිවෙලක් එක්ක කටයුතු කරනවා. දැන් අපේ ගායන්ත ඇමතුමා කිව්වා එංගලන්ත සංචාරණයත් සංචාරයත් දෙක ශ්‍රී ලංකා ක්‍රිකට් වල ගාල්ල කේන්ද්‍ර කරගෙන යම්කිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඔව් අපි ඒක විශ්වාස කරනවා. මේ වෙනකොට අපි ඒ පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්කත් සංචාරක අමාත්‍යාංශයත් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. මට විනාඩි කිහිපයක් දෙන්න. අපි ඉදිරි කාලෙදී සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්කත් ඒ ගැන සාකච්ඡා කරනවා. හැබැයි ඔබතුමා අද මත්තල ගුවන්තුරකොළ ගුවන් යානා එන එක ගැන සතුටින් කතා කරනවා. මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඔබතුමාට මතක් කරන්න ඕනේ. ඔබතුමාලාගේ ආණ්ඩුව කාලේ කටුනායක ගුවන්තුරකොළ දෙවනි අධිකර පටන් ගන්න තිබ්බ දෙවනි අධිකර ගරු සභාපතිතුමනි අතරමඟ නැවතුවා. නැවතුවේ මොකද්ද දීපු හේතුව? වහල වෙනස් කරන්න ඕනේ කියලා. මොකද වහල නෙළුම් පොහට්ටුවක් හැදේට වහල හැදුවා කියලා. ඒතර අපේ පක්ෂලාංජනේ නෙළුම් පොහට්ටුවක් නෙවෙයි. හැබැයි නෙළුම් පොහට්ටුවක් විදිහට හදපු වහල වෙනස් කරන්න රුපියල් මිලියන 600ක් වියදම් කරා. 600ක් වියදම් කරා විතරක් නෙවෙයි. ඒ අදාළ ගිවිසුම අසංකල්ල වැඩ පටන් ගත්තු නිසා වසර 5ක් කිසිම වැඩක් කරන්නේ නැතුව කාලය ගත වුණා. ඒ නිසා ගුවන් සේවා අමාත්‍යාංශයට වෙච්ච පාඩුව. මොකද අපි ගත්තේ ණයවල පොලිය ගෙවන්න ඕනේ. ගුවන් තොටුපළ හදලා තිබ්බනම් ඒකට ආදායමක් එනවා. ඒ කියන්නේ මේ සංචාරක ව්‍යාපාරය ඉහළම තැන තිබිච්ච වෙලාවේ. තේ නිසා වෙච්ච පාඩුව රුපියල් බිලියන 30කට ආසන්නයි කියන එකත් ඔබතුමාට මතක් කරන්න ඕනේ. ඒකම ඔබතුමාලාගේ පක්ෂේ ඉන්න ආර්ථික විශේෂඥයන්ට මතක් කරන්න ඕනේ. මත්තල ගුවන්තුරුපළ හදන්න ගියපු ගානම ඔබතුමාලා පාඩු කරගෙන තියෙනවා. නෙළුම් පොකුණ නැත්නම් නෙළුම් මල ගුවන්තුරුපළේ වහල වෙනස් කරන්න ගිහිල්ලා. එහෙම නැත්නම් වෙන අපේ තේරන භාෂාවෙන් කියනවා නම් තවත් එයාපෝට් එකක් හදන්න තිබ්බා ඒ කරපු නාස්තියට. හැබැයි එහෙම කරපු ඔබතුමාලගේ ආණ්ඩුව තමයි අද මේ වැඩපිළිවෙළවල් ගැන ක්‍රමවේදයන් ගැන කතා කරන්නේ. ඒ රුපියල් බිලියන 30 පාඩු කරේ මත්තල ගුවන්තුරුපළ හදන්න ගිහපු වියදමම සමාන ප්‍රමාණයක් නාස්ති කරේ සම්පූර්ණයෙන් දේශපාලනික වශයෙන් පරිගැනීමේ චේතනාව මත මිසක් වෙනත් හේතුවක් නැ නෙවේ. අවසාන වශයෙන් අපේ 37 නායක මන්ත්‍රීතුමන් සූර්යාව ක්‍රීඩාංගණය ගැන මතක් කරා. මේ වෙලාවෙත් LPL තරංගාවලියනේ ක්‍රීඩාංගණය. ඒ ක්‍රීඩාංගණයේ සෑදීමට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සත පහක්වත් ගත්තේ නැහැ. ඒ ක්‍රීඩාංගණය හදන්න වරාය අධිකාරියෙන් සත පහක්වත් අරගෙන නැහැ. ඒ ක්‍රීඩාංගණය හදන්න කොන්ත්‍රාත්තු වරාය අධිකාරිය ගත්තා. ඒ වෙලාවේ ලෝක කුසලානයේ පැවැත්වීමේ තියෙන අවශ්‍යතාවය මත සහ අනාගත දැක්මක් ඇති වැඩපිළිවෙලක් තිබෙන නිසා ඒ සඳහා අපි ආයෝජනයක් කරා. හැබැයි ඒ සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයවත් වරාය අධිකාරියවත් එක රුපියලක් වියදම් කරේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. එහෙමනම් නම්ීට වඩා කාලය ගන්නෙ නෑ. මා සුබපතන අපේ ගරු අමාත්‍යතුමාට, රාජ්‍ය අමාත්‍යතුමාටත්, ඒ වගේම අපේ වරාය රෝහිත අභිවෘද්ධි ගරු අමාත්‍යතුමාටත් ඉතාමත් අභියෝගාත්මක කාල සීමාවක්, ඉතාමත් ගෝලීය වශයෙන් අභියෝගවලට මුහුණ දෙන කාල සීමාවක්. ඉතින් ඔබතුමාලාගේ අමාත්‍යාංශ දෙකෙහි කාර්යයන් සාර්ථක කරගන්න අපේ උපරිම සහයෝගය, අපේ අමාත්‍යාංශයන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මගිනුත්, අපේ ආණ්ඩුව තුලනුත් අපි ලබා දෙනවා කියන එක මතක් කරමින් අපි නිහඬව
බොහොම ස්තුතියි මිලාට අශෝක අබේසිංහ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසනාරණ මන්ත්‍රීතුමනි. 2021 අයවැය කාර්යක සභා අවස්ථාවේ වරාය හා නාවික අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීෂය යටතේ හිටපු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් මට වචන කීපයක් කතා කරන්න ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිවිල් ගුවන් සේවය පිළිබඳව. සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමතිතුමා ඉන්නවා, මට එතුමාට කියන්න කනගාටුයි. ඉතාම අඩු මුදලක් තමයි එතුමාගේ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ. රුපියල් බිලියන 2.8ක පමණ මුදලක්, ඒ කියන්නේ කෝටි 208ක පමණ මුදලක්. එයිනුත් සිවිල් ගුවන් සේවයට වෙන් කරලා තියෙන්නේ මිලියන 12යි. මිලියන 12යි කියන්නේ ලක්ෂ 120යි. සිවිල් ගුවන් සේවයේ එතුමාලා ගුවන් තොටුපළවල් සංවර්ධනය යම්කිසි වැඩසටහනක් සකස් කරගෙන යනවා. නමුත් ඉතාම සුළු මුදලක් නුවරඑළිය ගුවන් තොටුපළ සංවර්ධනය කියලා මම දැක්කා. එම අයවැය ඇස්තමේන්තු පොතේ සඳහන් වෙනවා. නුවරඑළිය ගුවන් තොටුපළ මං හිතන්නේ නුවරඑළිය ස්ථානයක් නැහැ ගුවන් තොටුපළක් හදන්න. අපි සක්සා වාර්තාවක් අඳවලා තිබුණා. ඒ නිසා තමයි අපි අපේ රජයේ කාලේ ඒක බණ්ඩාරවෙල ගුවන් තොටුපළ ලෙස වෙනස් කරලා බණ්ඩාරවෙලට යන්න තීන්දුව කළේ. මොකද නුවරඑළියේ ඒ ගුවන් තොටුපළක් හදන්න පුළුවන් කමක් නැහැ කියලා මං අදත් හිටපු අපේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ මං කතා කරලා බැලුවා. ඒ තත්ත්වයක් තියෙනවා. කෙසේ වෙතත් මං හිතන්නේ එතුමායි කතාවේදී ඒක සඳහන් කරයි. අපේ මෙම සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉතාම සුළු මුදලක් වෙන් කළ තියෙන අවස්ථාවේදී මම අපේ පසුගිය රජයේ කාලයේදී අපි සිවිල් ගුවන් සේවයේ වෙනුවෙන් කරපු සේවය පිළිබඳව අපි කිරි පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. 1946 තමා සිවිල් ගුවන් සේවා අධිකාරිය ආරම්භ කළේ අපේ රටේ. 46 සිට අවුරුදු 70ක් 2016 වෙනකන් සිවිල් ගුවන් සේවා අධිකාරියට කාර්යාලයක් තිබුණේ නැහැ. පිට කාර්යාලවල පිට ගොඩනැගිලිවල කුලියට තමා හිටියේ. සභාපතිතුමනි 2016 වසරේ හිටපු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මැතිතුමා සහ මම අපි එකතු වෙලා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහා තට්ටු 6ක ගොඩනැගිල්ලක් මිලියන 764ක් කෝටි 76ක් බේරම් කරලා අපි හැදුවා බණ්ඩාරනායක ගුවන් තොටුපළ ළඟ. ඒක මං හිතන්නේ විශාල ජයග්‍රහණයක්. මොකද අවුරුදු 70ක් අපිට බැරි වුණා සිවිල් ගුවන් සේවා අධිකාරියට ගොඩනැගිල්ලක් හදන්න. ඒ වගේම අපිට හැකි වුණා 1986ට පස්සේ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ධාවන පතේ නවීකරණය කළ තිබුණ නැහැ. 86 තමයි අවසාන වටින් ධාවන පතේ නවීකරණය කළ තිබුණේ. අපි මේ පිළිබඳව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය අයිකාවෝ සංවිධානය අපිට කියලා තිබුණා 2017න් පස්සේ ගුවන් තොටුපළට ගුවන් යාන ගොඩබස්සන්න දෙන්නේ නැහැ. ගුවන් ධාවන පතේ ඉතාමත්ම මේ කරණි ගුවන් පතයක් කියලා. පසුගිය රජය 2010-14 රජය 2014 තීන්දුව කළා තිබුණා ඩොලර් මිලියන 85ක්. ඒ කියන්නේ කෝටි ඒ වෙලාවෙ තිබිච්ච ඩොලර් එකේ විදිය අනුව කෝටි 1500ක් පමණ වියදම් කරලා මෙය නවීකරණය කරන්න වැඩපිළිවෙළ සකස් කරලා තිබුණා. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් තොරව අන්සොලිසිටඩ් විදියට තමයි කරන්න බලාපොරොත්තු වෙලා තිබුණේ. නමුත් 2015 අපේ රජය පැමිණියා. අපි ලෝක ටෙන්ඩර් ලෝකයෙන් තුල ටෙන්ඩර් කැඳවලා ඒ ඩොලර් මිලියන 85කින් කරන්න තීන්දුව කළා තිබිච්ච දේ ඩොලර් මිලියන 45කින් අපි අවසන් කළා. ඒ කියන්නේ ඒකට හරියටම භාගික මුදලකින් අපේ දේශීය ඉංජිනේරුවන්ගේ අධීක්ෂණ යටතේ චීනය සහ හොලන්දේ සමග සම්බන්ධ වෙලා අපි මෙම ගුවන් පතය නවීකරණය කළා. ඒක විශේෂයෙන්ම මාස 5ක් වගේ කෙටි කාලයක ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ දක්වා ගුවන් යානා විශාල ප්‍රමාණයක් දවසට එද්දී යද්දී අපි ගුවන් ධාවන පතය නවීකරණය කරන්න ලැබුණා විශාල මුදලක් රජයට ඉතුරු කරමින්. ඒ වගේම ගුවන් තොටුපළේ දෙවැනි අදියර ක්‍රියාත්මක කරන්න අපිට නොහැකි වුණේ ඒ අවස්ථාවේදී ජයිකා ආයතනය සමග තමයි ගිවිසුම තිබුණේ. අපේ ලංකාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 148ක් එම ඉංජිනේරු ඇස්තමේන්තුව වැඩි තිබුණා. මේ පිළිබඳ නිර්මල් සිරිපාල සිල්ලා ඇමතුමාය ගැන සාකච්ඡා කළා. ඊට පස්සේ ආපු පස්සේ අර්ජුන් රණතුංගගේ ඇමතුමා ඒ පිළිබඳ සාකච්ඡා කළා. අපිට අපිට අවශ්‍ය මුදල ඒ කියන්නේ ඉංජිනේරු අපේ ලංකාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 148ක් වැඩියෙන් තියදී ඒක අඩු කරගන්න නොහැකි වුණා. නමුත් දැන් මේ රජය පැමිණිලා ඒක ආරම්භ කරලා තියෙනවා. අපි සන්තෝෂ වෙනවා. නමුත් ඒ නවීකරණය යටතේ තිබිච්ච බී පැකේජ් අපි ආරම්භ කරලා තිබුණා රුපියල් බිලියන සාමාන්‍යයෙන් 8ක පමණ ව්‍යාපෘතියක්. ඒකේ දැන් විශාල වශයෙන් වැඩ අවසන් වෙලා තියෙනවා. මම හිතන්නේ ලබන වසරේ 2021 වසරේ මාස 3-4ක් ඇතුළත එය වැඩ අවසන් කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවා අපේ අමිත්‍ර රාජ්‍ය අමිත්‍රතුමා ඉන්නවා. අපේ ගුවන් පතය ගුවන් තලය ලංකාවේ වර්ග කිලෝමීටර් 65,000 වගේ 20 ගුණයක් අපේ ගුවන් තලය තියෙනවා. මේ ගුවන් තලයෙන් දවසකට ගුවන් යාන 125ක් පමණ ගමන් කරනවා අපේ රට හරහා. ඒ අවස්ථාවේදී අපේ අවුරුදු 40කින් මේ ගුවන් යානාවලින් ගන්නා මුදල වෙනස් කරලා තිබුණේ නැහැ. ඒ ගුවන් යානයේ බර 90 ඩොලර් 150යි 200යි 250යි තමයි අය කළේ. ඒ අපේ ගුවන් පතේ තලය තුලින් යන ගුවන් පතේ තලය තුලින් යන ගුවන් යානාවලි අපි වැඩපිළිවෙල සකස් කරලා තිබුණා. ඒ ගුවන් යානයේ බර ඒ වගේම ගුවන් යානයේ යන කාල සීමාව සහ එම මේ ප්‍රමාණය අනුව මේ වැඩි කරන්න ලෝකේ හුඟක් රටවල් කරන්නේ ඒ ගුවන් යානයේ බර විතරක් නෙමේ යන කාලය සහ ඒ මගින් ප්‍රමාණය අනුව තමයි අය කිරීම කරන්නේ. එහෙම කෙරුවත් මම හිතන්නේ දැනට ගන්න ඩොලර් 250 200 වෙනුවට ඩොලර් 500ක් විතර ආදායමක් ලබා ගන්න පුළුවන් වෙයි. ලෝකයේ අනිත් සෑම රටකම ඒක කරනවා. වසර 40කින් මේ මුදල වෙනස් කරලා නැහැ. ඒ නිසා සිවිල් ගුවන් සේවා අධිකාරියට විශාල ආදායමක් මෙයින් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ගොඩබැස්සීමේ ගාස්තු ඩොලර් 60ක් දැන් අය කරනවා එම්බාකේෂන් ෆී. ඒතොර ඒකෙන් ඩොලර් 45ක් කෙලින්ම රජයට යන්නේ. අපි දැක්කා මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීම සඳහා ගුවන් මත්තල ගුවන් තොටුපළට බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සිට මම හිතන්නේ දින කීපයක් මත්තල ගුවන් තොටුපළ ගුවන් යාන ගොඩ බැස්වීම වැඩසටහන ක්‍රියාත්මක කරන්න යනවා කියලා. ඒ නමුත් මත්තල ගුවන් තොටුපළේ මේ ගොඩ බැස්වීමේ ගාස්තු අය කරන්නේ නැහැද? ඒක ඒ ප්‍රචලිත කිරීම සඳහා එතුමාලා තීන්දුවක් අරන් තියෙනවා. ඒ මේන් සිදු වෙන්නේ ඒක කොහොමත් ප්‍රචලිත වෙනවත් එක්කම ආදායම අඩු වෙන එක. බණ්ඩාරනායක ගුවන් තොටුපළට ආදායම අඩු වෙන එක. තවම බණ්ඩාරනායක ගුවන් තොටුපළේ මුදලින් තමා මත්තල ගුවන් තොටුපළේ ණය ගෙවන්නේ. 2010 ඩොලර් බිලියන් 242 ණයක් ගත්තා. ඒක සහන කාලයක් තිබුණ වසර 5ක 2015 ඉඳන් අපිට ගෙවන්න සිදු වුණා. දැන් ඒක 2030 වෙනකන් ගෙවන්න ඕනේ. ඒක දැන් ගෙවාගෙන යන්නේ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ආදායමේ. ඒතර බණ්ඩාරනායක ගුවන් තොටුපළේ
නමල් රාජපක්ෂ මන්තුමා
ගරු මන්තුමනේ ඔබතුමා රාජ්‍ය මන්ත්‍රීවරයා ඉන්න කාලේද මත්තල වීගබඩා කරේ කියලා පොඩක් දැනගන්න මට
අන්න ඒක හොඳ ප්‍රශ්නයක් මම ඒක කතා කරන්න
හිටියේ
මත්තල මෙන්න මේ මේ ඔබතුමාලම මේ මත්තල ගුවන් තොටුපළේ වීගබඩා කරුවා කියන දා තමයි යාත්‍යන්තරේ විශාල ප්‍රශ්නයක් ආවේ මත්තල ගුවන් තොටුපළේ නෙමෙයි වීගබඩා කළේ මත්තල ගුවන් තොටුපළ පරියන්තේ නෙමෙයි ගුවන් තොටුපළේ තියෙන ගබඩා සංකීර්ණයක් ඔය ගබඩා සංකීර්ණය
මේ ඔබතුමාත් දැක්ක මේ ඔබතුමාත් දැක්ක ගරු මන්තුනේ වාද කිරීමක් නෙවෙයි දැන් ඒ ගබඩා සංකීර්ණ හදලා තියෙන්නේ මොකටද කියලා දැනගන්න පුළුවන්ද අපිට?
ගබඩා අපි
හැදුවේ ඒක. ඔබතුමාලා ගන්න වෙන්නේ අපේ ආයතන හැදුවේ.
මෙන්න 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 මේක තමයි ගබඩා සංකීර්ණ හදලා තියෙන අඩු ගබඩා කරන්න. බඩු ගබඩා බඩු ගබඩා කාට සංකීර්ණ හදලා තියෙන්නේ. ඉතින් බඩු වී අති මේ වහල්ලු වෙන්න නැතුව ඉන්න මම හැමදාම කියන වහල්ලු වෙන්න එපා කිය. මම මේ කතාව කියන හැමදාම වහල්ලු වෙන්න එපා.
ආදා කරන්න එපා. ආදා කරන්න එපා කරුමන්තමා.
ගුවන් තොටුපළේ නෙමෙයි. ගුවන් තොටුපළේ නෙමෙයි. ගුවන් තොටුපළේ නෙමෙයි වී ගබඩා කළේ. මේ ගබඩා කළේ ගුවන් තොටුපළේ නෙමෙයි. ගුවන් තොටුපළේ ගබඩා සංකීර්ණේ. නාම රාජපක්ෂ තුමා ඔබතුමා හොඳට දන්නවා. දැන් මේක මේක
නාම කරු නාම රාජපක්ෂ මන්තමා.
ඔබතුමා හිටපු රාජ්‍ය අමතිවරයා විදිහට වගකීමකින් කියනවාද? ඒ ගබඩා හදලා තියෙන්නේ වී ගබඩා කරන්න කියලා
වී ගබඩා කරන්න නෙමෙයි
ඔබතුමා වගකීමකින් කියනවාද ගබඩා කරේ ගුවන් තොටුපළේ නෙවෙයි කියලා
ගුවන් යානා
වගකීමකින් කියනවාද කියන්න ඔබතුමා වගකීම බාර ගන්නවද ගබඩා කරේ ගුවන් තොටුපළේ නෙවෙයි කියලා
ගුවන් තොටුපළේ නෙමෙයි
ඔබතුමා වගකීම බාර ගන්නවද
බාර ගන්න
ගුවන් ඔබතුමා වගකීම බාර ගන්නවද ඒ ගබඩා හදලා තියෙන්නේ වී ගබඩා කරන්න කියලා
ගුවන් තොටුපළ පරයන්තේ ගුවන් වී ගබඩා කරලා
නෑ ඔබතුමා වගකීම බාර ගන්නවද නැත්ද කියන්න
ඔබතුමා බඩු ගබඩා කරන පරයන්ත කොට නැගිල ගබඩා කරලා තියෙන්නේ ඒ නිසා මේකට මේකට කතා ඔබතුමා ඉඳ ගන්න ඔබතුමා ඉඳගන්න දැන් මේ ගැන වාද කළ වැඩ නැ මේ රටට බොරු කියලා මේක ජාත්‍යන්තරයට ගිහින් තව මත්තල ගුවන් තොටුපළට ගුවන් යාන එන්නේ නැතුව දුන්නේ විශාල ප්‍රශ්නයක් ඇති වුණා ගුවන් තොටුපළේ ගබඩා කරලා ගිහිල්ගෙන ගබඩාවල ගබඩා ගන්න පුළුවන් ගබඩා තියෙන ගබඩා ගන්න බඩු ගබඩා ගන්න ගබඩා තියෙන ඒ නිසා විශේෂයෙන් මේ මගේ කාලය දෙන්න ඕනේ දැන් මේකට මේ මන්තුමිට මගේ කාලය දෙන්න මේකට මොකද මේ වගේ ප්‍රශ්න ආලා ඊට පස්සේ අපේ කාලය ඉවෙනවා
ඉතින් ඒ නිසා අපේ ගුමාදර මැත්තමා
දැන් මෙතුමා කියනවා එතුමාලා කාලේ මේ ගබඩාව තමයි පාවිච්චි කරේ කියලා. එතකොට ඔබතුමා කියනවා ගුවන් තොටුපළේ තියෙන ගබඩා සංකීර්ණේ පාවිච්චි කරා කියලා. එතකොට මම ඔබතුමාගෙන් අහන්නේ දැන් අපි හැදුවේ ගුවන් තොටුපළක්. ගුවන් තොටුපළට අවශ්‍යයි අනිවාර්යයෙන්ම ගබඩාවක්. එතකොට තමුන්නාංශේ මට කියන්න ගුවන් තොටුපළකින් එන මගීන් යනකොටයි එනකොටයි වීගෙනවද කියලා. ඒ කියන්නේ කොයි හරි කවුරු හරි ඒ කියන්නේ වී මේකේ වී දාන්න හේතුව නම් ඔය එහෙම වී දාන්න හේතුවක් තිබුණාද
වී ප්‍රශ්න
නෑ වීනේ දැම්මේ
ඔව් ඔව් වී අතිරික්ත
ඔච්චර බරක්
කරලා තියෙනවා ගුවන් තොටුපළ ගබඩා සංකීර්ණ වී ගබඩා කළා ඒව ඊට පස්සේ ඒක ඉවත් කරගෙන තියෙනවා මේක ගබඩා පර්යන්ත ඕගොල්ලෝ කතා ගන්න පර්යන්තේ වී හරි එන මගින් වී අරන් එනවාද එනික මෝඩ ප්‍රශ්න අහන්න එපා මුතුමා මෝඩ ප්‍රශ්න අහන්න එපා මගින් අරන් එන්නේ නෑනේ මගින් කොහෙද වී අරන් එන්නේ මේක මෝඩ ප්‍රශ්න මෙන්න මේක තමයි ප්‍රශ්නේ මේ වගේ කතා කරද්දි
කතාවකට ඔබතුමාලා වී ගබඩා කළ වෙච්ච පාඩුව කවුද බාරගන්නේ
එයාපෝට් එකේ ඒ සංකීර්ණයේදී වෙච්ච පාඩුවට කවුද වගකීම් බාරගන්නේ ඔබතුමා බාරගන්නවද ඔබතුමා වගකීම් බාරගන්නවද ඔබතුමා වගකීම බාරගන්නව නැද්ද කියලා කියන්න
වීයලෙ මම
පරිදිවල වගකීම්
කොහොමද බාරගන්නේ
ඔබතුමා වගකීම් බාරගන්නවද
දැන් ගන්න ඔබතුමාලගේ ආණ්ඩුවෙන් තියන්නේ ඔබතුමාලා ගන්න වීයලෙ මැඩලේ පාඩුවක් කළා තියනවනේ මේ වී ගබඩා කිරීම අතිරික්තියක් තිබිච්ච නිසා ගබඩා සංකීර්ණය තුල කිලෝමීටර 500ක් විතර එහා තියෙන ගබඩාව පරිණත ගබඩා කරලා තිබුණ නැහැ ඉතින් එහෙමනම් ඒ
පාඩුව
ගන්න වීයලෙ මැඩලේ පාඩුව ගන්න මට කාලේ දෙන්න ඕනේ
සභාපතිතුමනි අශෝක මන්ත්‍රීතුමා මම කියන්න වෙච්ච දේ මෙතුමල්ලා උත්සාහ කළේ
මහින්ද රාජපක්ෂ මහත්තයා හදපු එක වැඩක් නැහැ කියන එක මේ මාකටින් සයිකොලොජි ඇටැක් එකක් කළේ. මේක හොඳයි වීගබඩා කරන්න කියන මතය.
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. හරි. මේ අශෝක අපේස මන්තලා ප්‍රතිමා
සභාවට ගෞසන් කරා. එක එක කෙනාට එක එක මත කියන්න පුළුවන්. එක එක
නාමල් රාජපක්ෂ මහත්තයා.
අන්නේ බාධා කිරීමක් නෙවෙයි කියලා සභාපතිතුමනි මෙතුමාගෙන් මේ දැනගන්න අහන්නේ. දැන් හරි මත්තල වීගබඩා කරේ ඔබතුමාගේ කාලේ නෙවෙයි කියමුකෝ. දැන් ඔබතුමා රාජ්‍ය
නෑ අපේ අපේ කාලේ
ආර ඔබතුමාගේ කාලේ. දැන් මට කියන්නකෝ දැන් මේ කටුනායක ගුවන්තුර පොලේ නෙළුම් මලේ තිබිච්ච වහල වෙනස් කරන මිලියන 600ක් වියදම් කරන්න වියදම් කළා බිලියන 30ක් පාඩු ලබනකොට ඔබතුමාද රාජ්‍ය මන්ත්‍රීතුමා?
ඔව්.
ඒතර රාජ්‍ය මන්ත්‍රීතුමා බාර ගන්නවද?
මිලියන 30ක් පාඩු ලබන්න නෙමෙයි මේ අවස්ථාවේ මේ වෙලාවේ
මම කතාවෙන් කිව්වා පාඩු බාර ගන්නවද
මම කතාවෙදි කිව්වා
මම කතාවෙන් බාර ගන්නවද
මේ අවස්ථාවේදී අපේ ඉංජිනේරු ඇස්ටිමේට්
කරා මම බාර ගන්න ඕනේ මත්තල පාඩුවත් බාර ගන්න ඕනේ
140ක්
පාඩුවත් බාර ගන්න ඕනේ
අපේ ඉංජිනේරු
මේ රටේ ගුවන් සේවාව විනාශ කරලා තියෙන බලන්න ඔබතුමාගේ පාලන කාලේ ඔබතුමා රාජ්‍යපති ඔබතුමා වග කියන්න ඕනේ ඔබතුමා වග කියන්න ඕනේ
ඔබතුමා
වග කියන්න ඕනේ ඔබතුමා පාපයට අත ගහලා
කතා
ගන්න දෙන්නකෝ මම මේක පටන් ගද්දි කිව්වා ජයික මම කතා ගද්දි පටන් ගද්දි කිව්වා ජයික ජපානයේ අපේ ඉංජිනේරු ඇස්ටිමේන්තු වලට 148ක් වැඩි ජයිකගේ ඇස්ටිමේන්තු. ඒ 48ක් වැඩි තියෙද්දි දැන් ඔබතුමා ළමයා කරලා තියෙන්නේ. 148ක් වැඩි. ඒක දැන් මං හිතන්නේ මට දැන ගන්න ලැබෙන ඒක අඩු කරලා කරලා කතා කර වැඩ කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීවා කතාව කරන්න ඔබතුමා ගරු මන්ත්‍රීවා සබ් බාධා කරන්න එපා
බාධා කරන්න එපා කතා ගන්න මොනවද මේ කියන්නේ දැන් මම කතාව කතා කරද්දීම කිව්වා 148ක් වැඩි ඉංජිනේරු ඇස්ටිමේට් වැඩි අපි ඒක අඩු කර ගන්න පුළුවන් තරම් උත්සාහ කළා ඒක බැරුව ගියා දැන් මෙතුමා ලැවිලා එක් කරනවා ඉතින්
නම රාජපක්ෂ මහත්මයා
මෙතුමා මත්තල වීගබඩා කරලා තියෙන මෙතුමා රාජ්‍යමතිවරයා කාලේ කටනායක පාඩුව ලබලා තියෙනෙත් මෙතුමා රාජ්‍යමතිවරයා කාලේ ඉතින් මට දැනගන්න ඕනේ මේ ගමේ ප්‍රශ්නයක් දන්නේ නැති හින්දා වොක්ස කෙන් එක ගෙනාවෙත් මෙතුමමද කියලා පොඩ්ඩක් දැනගන්න මම ඇහුවේ
අඩ ඒකත් හොඳ ප්‍රශ්නයක් දැන් කුලියපිටියේ
කුලිය අශෝක අපේසිංහ මහත්මයා ඔබතුමාට අතිරේක කාලයක් ලැබෙනවා ඒකත් අරගෙන තව කතා අවසන් කරන්න
ඒ මෝටර රථ කර්මාන්තශාලාව දැන් හදගෙන යන්නේ නැද්ද කියලා බලන්න ඒ ගිහලා කුලියපිටිය කියලා බලන්න ගිහලා බලන්න මෝටර රථ කර්මාන්තශාලාව දැන් හදනවා ගිහලා බලන්න ගිහලා බලන්න
අතලි සයිඩ් ආවද අශෝක රෝහිත අපේගුණද මත්තා මොකද්ද ස්ථාර නියෝගය
අර මන්ත්‍රීතුමා ඒ කර්මාන්තශාලාවේ මේ වනවිට හදන වාහන මොනවද කියලා කියන්න වාහන හද තම පටගෙන හදාගෙන යනවා
ආහන
ලොක්කා මෙන්න මේක තමයි ජනතාව රටේ ජනතාව මේක දරවන්න ඕනේ මේ වගේ බොරු මේ රටේ ජනතාව මේක දරගන්න ඕනේ මේ 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 මේක මාධ්‍යදී බලලාද මේ වගේ නැගිටලා
කියාගෙන කියවගෙන ගිහින් කතා කරන්න ඔබතුමා ජනතාව රවට්ටන එක
ඒක නිසා විශේෂයෙන්ම මට කාලය දෙන්න ඕනේ
මේ කාලයක් හිමිලා තියෙනවා මුලසුරන්ට කතා කරන්න
සභාපතිතුමනි විශේෂයෙන්ම දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මේ මෙතුමලයි කාලේ ඒවා කිව්වා මම කෝප් කමිටු සමාජික කියලා ඉන්නවා එතකොට හිටපු කාලේ ගුවන් සමාගමට 2013-14 ගුවන් යාන 8ක් ගන්න ගිවිසුමක් අත්සන් කළ තිබුණා ඒකට තමයි දැන් එයා විශේෂයෙන්ම කොහෙද පන්සේ එයාබස් සමාගමේ විගණනය කරද්දී අහුනේ සල්ලස් දීලා තියෙනවා කියලා ගුවන් සමාජ රටවලේ හිටිය ප්‍රධාන විධායක නිලධාරීන්ට මොකද වුනේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා ගුවන් සමාගම කෝටි 11500ක් පාඩුයි දැන් සමස්ත පාඩුව කෝටි 38000 40000 විතර වෙනවා එහෙම තියෙද්දි ගුවන් යාන 8ක් ගන්න ගිවිසුම් අත්සන් කරන්න තිබුණා ඒ වෙලාවේ සේවකයෝ 6800 හිටියේ ගුවන් යාන 21යි තිබුණේ එක ගුවන් යානයකට සේවකයෝ 333 දෙනෙක් හිටියා එක් ගුවන් යානයක එක් සේවකයෙකුගේ පාඩුව 43,26,000යි 43,000
ගරු මොලාසේ മന്ത്രിතුමනි මෙතුමා දැන් කිව්ව මෙතුමා කෝප් කමිටු තුටි කියලා මම දැනගන්න කැමතියි දැන් මෙතුමා වී ගබඩා කරන කරත් හිටියා කටුනායක ගොන්තුර විනාශ කරන කරත් හිටියා වොක්සගන් ගේන කරත් හිටියා ෆුට් නෝට් ගන්න කරත් ඔබතුමා කෝප් කමිටු තුටි
හිටියා මේ ෆුට් නෝට් එකක් කියන්න ෆුට් නෝට් එකේදී මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන මෙතුමා කියලා තියෙනවා ඒ ෆුට් නෝට් නිසා එම කෝප් කමිටු වාර්තාව ශක්තිමත් වුණා කියලා බලන්න ශක්තිමත් වුණා කියලා ෆුට් නෝට් ඉඳ වැරදි ඒවට විරුද්ධ වෙනවා ඒ වෙලම ෆුට් නෝට් නිසා එම වාර්තාව ශක්තිමත් වුණා කියලා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා කියලා තියෙනවා විජේවර්ධන මෙතුමා
ගරු මන්ත්‍රමා මේ ගරු මන්ත්‍රමාලා අපේ ගරු ඇමැත්තමල්ලාගේ පිළිතුරු කතා වලට තමයි මේකෙන් බාධා වෙන්නේ කාර්ය අවසන් වුණාම
පිළිතුරු කතා වලට කියන්නේ
අවසාන
එකයි ඔබතුමා ඇත්තට අපි සතුරු වෙනවා මොකද ඔබතුමා මුළු විපක්ෂයේ වෙනුවෙන්ම පහුගිය කුණු ඔක්කොම හොදනවා සහ වගේම බාර ගන්නවා
අපි ඒක බාර ගන්නගෙන ඒ
අහගන්නකො ඉතින් වෙලාව
යනවා මොකද ධාපේක හිටිය මම හිටියන් මම සපෝට් කරුවා
ඔබතුමා පිළිගන්න
ගහනකොට ඒක ඕගොල්ලෝ සමාජගත කරන්න යන එක වැරදි වැඩක්
කියලා ඒක සමාජගත
කරුවට කොච්චර වැරදි වැඩක් නෙමෙයි
අපි ඒක අපේ මතය අපි ඒක අහගන්නකො ඉතින් තරහ ගන්න එපා මාත් එක්ක ඉතින් එහෙම කතා කරන්න එපා මම ප්‍රශ්නයක් නැහන්නේ ඔබතුමා ෆුට් නෝට් ගහනකොට හිටියානේ අර චෙක් හම් වෙනකොටත් හිටියද
මොන චෙක්ද
අර අශෝක අබේසිංහ මන්ත්‍රමා අශෝක අබේසිංහ මන්ත්‍රමා
මේ අපේ අහගන්න එපා පවුල් ගැන අහගන්න එපා පවුල් ගැන මම මේක කියන මම මේවා කියන්න නෙමෙයි
අශෝක අබේසිංහ මන්ත්‍රමා මුලසුනට කතා කරන්න ඔබතුමාගේ කතාව කරන්න ඒවට බදලා වෙන්නේ නැතුව ඔබතුමා පිළිතුරු කතාව කරන්න
දැන් මම කතා
කරන්න වෙලාවක්
මේ
ඔයගෙන ලැබිලා තියෙනවා
ඒක හොරු නෙමෙයි හොරුන්ට මේ පවුල් ලංකාවේ දේශපාලන පවුල් තියෙන සභාපතිතුමනි
තව විනාඩි දෙකකින් කතාව අවසන්
කරන්න දේශපාලන පවුල් තියෙනවා මේ දේශපාලන පවුල් මේ දේශපාලන පවුල් තමයි ඉන්නවා ඒ ඒ පවුල් වල මුළු ඒ ඒ පවුල් පටන් ගද්දිම ඒගොල්ලන්ගේ ලොකු විශාල දේපළ තියෙන පවුල් ඉන්නවා අපේ සේනානායක පවුල බණ්ඩාරනායක පවුල් වගේ ඒක සමහර පවුල් ඉන්නවා දේශපාලනේ ඒගොල්ලන්ට එහෙම දේපළක් නැති පවුල් සාමාන්‍ය මේ පාරම්පරික දේපළ නැති සමහර පවුල් වල ඉන්නවා හොඳ රැකියා කරන හොඳ ව්‍යාපාර කරන පවුල් වල ඉන්න අය ඉන්නවා සමහර පවුල් වල එහෙම ව්‍යාපාරයක් නැහැ රැකියාවක් නැති සාමාන්‍ය ලොකු ඉහළ රැකියාවක් නැති පවුල් හැබැයි මේගොල්ලෝ මේ නෑ නෑ මේ 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 කියපු හින්දා මේ කියන්න ඕන. එතකොට මේ වගේ පවුල් දේශපාලනට ඇවිල්ලා විශාල වශයෙන් හම්බ කරගෙන ලංකාව ඉදන් ආසියාවේ හොඳම සල්ලිකාර පවුල් වලට දෙනවා. එහෙනම් එක්ක හොරගම් කරන්න ඕනේ. එහෙම එහෙම නැත්තම් කොවිස් ගහන්න ඕනේ. එන්නේ එවැනි පවුල් මේ රටේ ඉන්නවා.
කතාව අවසන් කරන්න ගමන් තමයි
පාළේ අවසානයේ අතරේ මේ කතා ගන්න. මොකද මම මේවා කියන්න නෙමෙයි හිටියේ. අපි හොරගම් කරලා අපි දේශපාලනට ඇවිල්ලා හොරගම් කරලා
එන්නේ. බර අශෝක වාසවි මහත්තයා කතාව අවසන් කරන අතරේක වෙලාවත් අවසානයේ විනාඩි 5ක් ලබා දීලා තියෙනවා. අතරේක ලබා දීලා තියෙනවා.
ඒ නිසා මම අවසන් වශයෙන් අවසන්
මధుර විතානගේ මන්ත්‍රී රීති ප්‍රශ්නය
සනාරුවට මන්ත්‍රීතුමනි අද ඇත්තරම මාතෘකාව මේ ගුවන් තොටුපළ සම්බන්ධ කාරණා නමුත් සම්පූර්ණයෙන්ම ද්වේෂ සාගතව මඩ ගැහුවා ඊට අමතරව මම අහන්න කැමති
රීති ප්‍රශ්නයක්
නේද ශ්‍රී ලංකා
ගරු ජයන්ත සමරවීර ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා
ගරු සභාපතිතුමනි අශෝක අබේසිංහ මැතිතුමාගේ කවට රංගණයෙන් පස්සේ මේ කතාවට එකතු වීම ලැබීම ගැන සතුටු වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2021 අයවැය කාර්ක සභාව අවස්ථාවේ වරායහ නාවික අමාත්‍යංශයත් ඒ වගේම ගුදම් පහසුකම් බහලුම් මංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු සහ නැව් කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය පිළිබඳවත් මේ විවාදයට එකතු වෙන්නේ ඉමහත් සතුටින්. අපි දන්නවා ගරු සභාපතිතුමනි අපේ රට අද අර්බුද ගණනාවකට හසු වෙච්ච රටක් ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන අර්බුද ගණනාවකකින් වටවෙච්ච රටක්. පසුගිය ඉතිහාසයේ අපි ඔය අර්බුද වලල්ලට මැදි කරුණු ලැබුවා. මේ අර්බුද වලල්ලෙන් ජාතිය ගලවා ගැනීම පිණිස මේ අර්බුද වලල්ලෙන් අපේ ජනතාව බේරා ගැනීම පිණිස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් ඒ අර්බුද වලට විසඳුම් ගෙන එන මාවත් ඉදිරිපත් කරන උපාය මාර්ග වැඩපිළිවෙලක් කෙටි කාලීන වශයෙන් මැදි කාලීන අධිකු කාලීන වශයෙන් විසඳුම් තියෙන වැඩපිළිවෙලක් සෞභාග්‍ය දැක්ම නමින් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ සෞභාග්‍ය දැක්මේ සුවිශේෂී බර තැබීමක් අපට සබහාදහම් මාතාව ලබා දෙන ලද අපගේ පිහිටීම මේ විශිෂ්ට පිහිටීම යොදා ගනිමින් ජාතිය අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා වන සමුද්‍රීය ආර්ථිකයක් කරා රට මෙහෙවීම සඳහා වැදගත් වන තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි එක් පැත්තකින් වරාය සහ නාවුක අමාත්‍යංශයත් ඊට විශාල වගකීම් සම්භාරයකුත් ඒ වගේම ඒ සමුද්‍රීය ආර්ථිකයකට කාර්යක්ෂම වරාය පද්ධතියක් හරහා ලෝකයේ විශිෂ්ටතම වරාය කේන්ද්‍රයක් බවට නාවුක කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම අරමුණු කරගෙන තමයි ගුදම් පහසුකම් බහලු මංගන වරාය පහසුකම් සහ බෝට්ටු සහ නැව් කර්මාන්ත අමාත්‍යංශය නමින් රාජ්‍ය අමාත්‍යංශයක් පැවැත්මට එන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලංකාවේ ඉතිහාසයේ කවදාවත් වරාය සහ නාවුක අමාත්‍යංශ තිබුණා වුණත් මේ වරාය සහ නාවුක ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වන සැපයුම් දාම කළමනාකරණය කිරීම සඳහා ඒවට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සඳහා වෙනම විෂයපතයක් නිර්මාණය කරලා හැබැයි තාම සමීපව මෙහෙවීමට අදාළ අමාත්‍යංශයක් තිබුණේ නැහැ. මේ සමුද්‍රීය ආර්ථිකය කරා ශ්‍රී ලංකාවේ ස්වභාවික පීඩීම අපි කවුරුත් දන්නවා. ශ්‍රී ලංකාව පිහිටලා තිබෙන්නේ අතිශය වැදගත් ලෝකයේ අන් කවර රටකටවත් නැති ස්වභාවික පීඩීමක ලෝකයේ ප්‍රධානතම බටහිර නැගෙනහිර නැව් මාර්ගයේ එලිපත්තේ අපි පිහිටලා තිබෙන්නේ ගෞරව මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ලෝකයේ සියලුම නැව් සමාගම් වලට අයත් ලෝකයේ සියලුම නාවික සන්නහනයන්ට අයත් නැව් අපේ දොරකොඩින් එලිපත්තෙන් යනවා. නමුත් ඒ අවකාශය ඒ අවස්ථාව තාම අපිට යොදා ගන්න බැරි වෙලා තියෙන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා තමයි ඒ පිළිබඳ එල්ලයක් ඇතිව ඉලක්කයක් ඇතිව ඒ පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිව තමයි අද ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමන් එවැගේම ගරු අග්‍රාමාත්‍යතුමන් මේ වරාය සහ නාවුක අමාත්‍යංශයත් ඊට අදාළව ගුදම් පහසුකම් බහලුම් මංගන සහ වරාය පහසුකම් බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය නමින් මේ රාජ්‍ය අමාත්‍යංශය ක්‍රියාවට පැවැත්මට අරගෙන ක්‍රියාවට නගන්න කල්පනා කරේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ වරාය ඉතිහාසයේ විශිෂ්ට ස්වර්ණමය යුග ගණනාවක් තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපට තිබෙන ස්වභාවික හැකියාව අපේ මුතුන් මිත්තෝ ඉතාම හොඳින් වටහා ගත්තා. ඒ නිසා තමයි රට වටේට වරායවල් 17ක් ඔවුන ස්ථාපිත කළා. ඒවා භාණ්ඩ බෙදා හැරීම සඳහා පාවිච්චි කරනු ලැබුවේ. වෙලාව නැහැ වරායවල් ගැන කියන්න. ඊට පස්සේ අපේ රට යටත් කරගත්තු බිතාන්න ජාතිකයන් අපේ රටේ මේ ස්වභාවික හැකියාව වඩා හොඳින් පාවිච්චි කිරීම සඳහා වන වුමනාව හොඳින් වටහා ගත්තා. ඒ අනුව තමයි ඔවුන් 1879 දී කොළඹ වරාය වරායක් හැටියට තෙක් තිබුණු කොළඹතොට කියන ප්‍රාථමික ගණේ නැව්තොට වරායක් බවට පත් කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න. ඒ යටතේ හෙක්ටයාර් 300ක් වරායක් හෙක්ටයාර් 300ක් මුහුදෙන් වරායට එකතු කරලා කිලෝමීටර් 2.8ක දිය ගණනයක් නිර්මාණය කරලා කොළඹ වරායක් බවට පත් කිරීමේ මූලික පියවර තබනවා. ඒ සඳහා ඔවුන්ට ගත වෙනවා 1912 වෙනකන් වසර 37ක කාලයක්. ඊට පස්සේ වරාය ඉතිහාසයේ වරාය සඳහා ඉතාම විශිෂ්ට තවත් මැදිහත් වීමක් කරනවා දිවංගත ලලුතතුරක් බදින මැතිතුමා. එතුමාව සිහිපත් කරන්න ඕනේ ගෞරවයෙන්. එතුමා වරාය අධිකාරියක් පවත්මට ගෙනල්ලා වරායේ මෙහෙයුම් කාර්යභාරය ශක්තිමත් කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඊට පස්ව මේ වරාය ඉතිහාසයේ ස්වර්ණමය ලකුණ තියෙන නායකයන් කවුරුවක්වත් නෙවෙයි හිටපු ජනාධිපති වත්මන් අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්. එතුමන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි හම්බන්තොට වරාය ජාතියේ සිහිනයක් තිබ්බේ. එතුමන් ඒ සිහිනය සැබෑ කළා. ඒකට වර්තමාන වරාය අමාත්‍යතුමා එවකට ව්‍යාපෘති අමාත්‍යවරයා හැටියට මගේ සහෝදර කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා රෝහිත අබ්බේගුණවර්ධන මැතිතුමන් සම්මාදන් වුණා, දායක වුණා. එතුමන් හම්බන්තොට වරාය ඉදිකරගලු
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි දා ගොඩවාවේ නමින් අපේ මුතුන් මිත්ත පාවිච්චි කරපුවේ නැවතට අපි මහින්ද රාජපක්ෂ මහත්තුමන් නඳුනගන්නේ සිහින සැබෑ කරන අසහාය නායකයෙක් හැටියට එතුමන් මේරට වෙලාගත්තු බෙදුම්වාදී යුද්ධය අපි කවුරුවත් හිතුවේ නැහැ අවුරුදු 4ක් වගේ කෙටි කාලයක් තුල කොටින්ගෙන් මේරට ගලවයි කියලා එතුමා ගැලෙව්වා විතරක් නෙමෙයි හම්බන්තොට වරාය එතුමා ගොඩ නැගුවා විතරක් නෙමෙයි මත්තල ගුවන්තොට බල පිළිබඳ සිහිනයක් අපට තිබ්බේ එතුමා ඒකත් ඉදි කළා ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් පස්සේ කොළඹ වරායට නව දියකඩනයක් කොළඹ වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාප්ති ආරම්භ කළා කිලෝමීටර් 6.89 නව දියකඩනයක් දියකඩනයක් නිර්මාණය කළා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අවුරුදු 38ක් ගියත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට නව දියකඩනයක් හදන්න ඒ දියකඩනය හදන්න අවුරුදු 38ක් ගත වුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේකට ගත වුණේ අවුරුදු 4යි 2008 පටන් ගත්තා 2012 අවසන් වුණා හෙක්ටයාර් 600ක් මූදට හෙක්ටයාර් 600ක් කොළඹ වරායට එකතු කරන්න පුළුවන්කම ලැබුණා කොළඹ වරාය ලෝකයේ විශිෂ්ට වරායන් අතරට ගෙන යාමේ රන් දොරටුව මහින්ද රාජපක්ෂ මැතිතුමන් විවෘත කරා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද තිබෙන මේ පර්යන්ත ගණනාවකට දොර විවෘත වෙන්නේ එක පැත්තකින් CICT කියන පර්යන්තය එදා කිව්වේ ඒක දකුණු පර්යන්තයේ කියලා රෝහිත මහත්තයා එදා කිව්වේ දකුණු පර්යන්තය කියලා අද කියන්නේ කොළඹ ජාත්‍යන්තර බාලුම් පර්යන්තය කියලා ඒ පර්යන්තය විවෘත වෙනවා ඒ වගේම නැගෙනහිර පර්යන්තයට දොර විවෘත වෙන්නේ නැගෙනහිර පර්යන්තයට දොර විවෘත වෙන්නේ ඒ වගේම අප ඉදි කරන්න තිබෙන බටහිර පර්යන්තේ නැත්නම් WCT එකට දොර විවෘත වෙන්නේ මහින්ද රාජපක්ෂ නැමැති අසහාය නායකයා සමුද්‍රීය ආර්ථිකය කරා මේ රට ගෙන යන්න ඕන කරන ආකාරයට අපගේ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හරහා නව දියකඩනයක් නිර්මාණය කොට හෙක්ටයාර් 600ක් මේ වරායට අවුරුදු 4කින් අපට ලබා දීපු හන්දා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ කටයුතු අවසන් වෙනවා 2014 විතර වෙනකොට 2014 වෙනකොට නැගෙනහිර පර්යන්තයේ පළමු පියවර මීටර් 575ක 75ක් ඉදි කළා පර්යන්තය ඉදි කළා ඒ මීටර් 400ක වැඩ කඩිතු අවසන් කළා ඒකට දුඹකර ගේන්නත් අවශ්‍ය ගිවිසුමත් අත්සන් කළා තමයි තිබ්බේ මෙතන හිටියනම් හොඳයි අර අබේසිංහ මහත්තයලා ගිවිසුමත් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ගිවිසුමත් අත්සන් කළා තමයි තිබ්බේ මොකද මේගොල්ලෝ කළේ මේගොල්ලෝ ආව 2015 මේගොල්ලෝ 2015 ඇවිදිලා නැගෙනහිර පර්යන්තය ආරම්භ කරන්න දීච්ච පර්යන්තය ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ආරම්භ කරන්න තියෙන පර්යන්තය ඔහෙ අතහැරලා දැම්මා මොන තර්කයක් ඇතුළේ එහෙම කළාද දන්නේ මොන තර්කයක්
තමයි ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්
මොන තර්කයක් ඇතුළේ ආයේ පර්යන්තය වෙලාමදී ඒ පර්යන්තය අතහැරලා දැම්ම ඒකෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ පර්යන්තය අපේ වරාය අධිකාරියේ ඉංජිනේරුවන් විසින් සැලසුම් කළා හදපු ඒ පර්යන්තයේ හැදුවනම් අද ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ තත්ත්වය මේක නෙවෙයි එහෙනම් අද කොළඹ වරාය ලෝක වරාය ශ්‍රේණිගත කිරීම අනුව 16 වෙනි ස්ථානෙට එනවා කොහොමද 16 වෙනි ස්ථානෙට එන්නේ 16 වෙනි ස්ථානෙට එන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද කොළඹ වරායේ බහලුම් මෙහෙයුම මිලියන 7.2යි අපි නැගෙනහිර පර්යන්තය හදුවනම් ඒකේ බහලුම් මෙහෙයුම එක වසරකටද මිලියන 2.8ක් බහලුම් මෙහෙවන්න පුළුවන් මීටර් 1350ක දිග මෙහෙයුම පර්යන්තයක් 18.5ක ගැඹුරු පර්යන්තයක් ලෝකෙ ඕනම ප්‍රමාණයේ තව 2100දී හදන නවකට උනත් එන්න පුළුවන් පර්යන්තයක් ඒ නිසා ඒ පර්යන්තය අවුරුදු පහක් එක අතහැරලා නොහිටියානම් එදා 2015 මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම රෝහිත අබේගුණවර්ධන මැතිතුමාලා මැදිහත් වෙලා ඒ පර්යන්තය ගෙනල්ලා තව තිබුණේ කන්ටේනර් ටික තව තිබුණේ දොඹකර ටික සවි කළා මෙහුම් පටන් ගන්න විතරයි මේ කාපාලු යහපාල ආණ්ඩුව මේ වරායට අඳුරු යුගයකට වරාය කැඳවපු ආණ්ඩුව කේන්තියයි කියනකොට ඔබ තමුන්නාන්සලා තමයි ලලිත් ඇතුළත් මුදල ස්වර්ණමය උගයක් හදපු වරාය අධිකාරියට මහින්ද රාජපක්ෂ මැතිතුමා ස්වර්ණමය ලකුණක් එකතු කළා ලෝකයේ විශිෂ්ටතම වරාය බවට පත් කරපු කොළඹ වරායට සැසු වරායවල් හම්බන්තොට විකුණලා නගර පර්යන්තයේ වහලා දාලා වරායේ වරාය ඉතිහාසයේ කළු පැල්ලම තිබු යහපාලන ආණ්ඩුව
ඒ අපරාධින
කරන අද ලෝකයේ 16 වෙනි වරාය බවට කොළඹ වරාය පත් වෙනව ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි ඒ වගේම අවසාන වශයෙන් කියන්න ඕනේ තමුන්නාස්තාව විනාඩියක් මට දෙන්න ලංකාවේ අපේ විශේෂපතේ රාජ්‍ය අමාත්‍යංශයේ විශේෂපතේට අයත් බෝට්ටු සහ නැව් කර්මාන්තය පිළිබඳවත් එක වචනයක් කතා කරන්න අවස්ථාව දෙන්න ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි අපේ රටේ බෝට්ටු සහ නැව් කර්මාන්තය පිළිබඳ විශේෂ අවධානයක් කාගේවත් ඇල්මක් බැල්මක් හරියට වෙලා තිබුණේ නැහැ ගත වෙච්ච ඉතිහාසෙ නමුත් ගෝඩාභය රාජපක්ෂ මැතිතුමන් මේ තත්ත්වය ඉතාම මනමින් අඳුනගත්තා ලෝකයේ අපන අපේ අපනයන කර්මාන්තයක් හැටියට බෝට්ටු සහ නැව් කර්මාන්තය සංවර්ධනය කරන්න පුළුවන් කියලා එතුමන් තේරුම් ගත්තා තේරුම් අරන් ඒකට අදාළ විශේෂපතය අපේ රාජ්‍ය අමාත්‍යංශයට පැවරුවා ඒ අද අපි අද අද ඉතාම කාගේවත් ඇල්මක් බැල්මක් නැතුව ලෝකයේ බෝට්ටු සහ නැව් සපේනවා කොළඹ ඩොක් කලම්බු ඩොක් යාඩ් ආයතනය ජපානයේට කේබල් මූදුපතුලේ කේබල් එළන නෞකාවක් හැදුවා ඒකේ ඒකින් කොළඹ නැවුතටාංගණයට ආපු ප්‍රචාරක වාසියත් එක්ක අද ප්‍රංශයේ තවත් ඩොලර් මිලියන 50ක නෞකාවක් දීලා තිබෙනවා ඒ වගේම නෝර්වේ රාජ්‍යයෙන් ඩොලර් මිලියන 10 10ක් වටින නැව් 6ක් අද කොළඹ නැවුතටාංගණ ආයතනයට හදන කොළඹ ඩොක් යාඩ් එකට දීලා තිබෙනවා මේක විශිෂ්ට කර්මාන්තයක් සංවර්ධනය කරන්න පුළුවන් ඒසා පිළිලනවා ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි අද මේ රටේ අපනයන කර්මාන්තයක් හැටියට බෝට්ටු කර්මාන්තය සංවර්ධනය සඳහා ගෙන යන්න ඕන කරන සමීපාදීක්ෂණයක් ඇතුවේ කර්මාන්තය ගෙන යන්න අපට පවරලා තිබෙනවා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ අමාත්‍ය වරාය නාවුක අමාත්‍යංශ සමගින් ඒකාබද්ධ වෙමින් එයි මඟ පෙන්වීම යටතේ බෝට්ටු සහ නාවුක යාත්‍රා සංවර්ධනය කරන්නේ කර්මාන්තය සංවර්ධනය කරන්න ඒ වගේම නියාමනය කරන්න ආයතනයක් පිහිටවලා මේ කර්මාන්තය අපනායන කර්මාන්තය කැට සංවර්ධනය කරන්නත් බලාපොරොත්තු වෙන තත්පර 10ක් වෙන ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි තත්පර 10ක් ඒ සඳහා මග කියන අතිගරු ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍යතුමන්ට ඒ වගේම නාවුකා වරාය සහ නාවුකා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමන්ට ඒ වගේම අපේ අමාත්‍යංශයේ ලේකම්තුමන් UGC ජයලාල් මැතිතුමන්ට වරාය අධිකාරියේ සභාපති දයරත්නායක මැතිතුමන්ට ඒ වගේම වරාය අධිකාරියේ සමන කර්මනාකර අධ්‍යක්ෂතුමන්ට නාවුක නව සංස්ථාවේ සභාපතිතුමන්ට ඒ වගේම නාවුක ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනරත්න මැතිතුමන්ට ඒ වගේම අපේ අමාත්‍යංශයේ ලේකම් ධම්මික මාත්‍රාරච්චි මැතිතුමන් ප්‍රධාන සියලු නිලධාරීන්ට වරාය සහ නාවුක අමාත්‍යංශයේ සියලුම නිලධාරීන්ට මේ අප කෙරෙහි තබා තිබෙන බලාපොරොත්තු ජාතිය තබා තිබෙන බලාපොරොත්තු අතිගරු ජනාධිපතිතුමන් තිබෙන බලාපොරොත්තු ගරු අග්‍රාමාත්‍යතුමන් බලත්‍යාග තිබෙන බලාපොරොත්තු ඉෂ්ට කරන්න ශක්තිය ධෛර්ය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් හැමතෙම මේ අභියෝග ජයග්‍රහණය කරන්න නැවත නැවතත් ශක්තිය ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට කාලයෙන් කිරීම ගැන ස්තුතිවන්තත්ව වෙමින් මම නැවතුන බොහොම
ස්තුතියි අශෝක අබේසිංහ මන්තුමා
නාමල් රාජපක්ෂ මැතිතුමා කිව්වා වරාය අධිකාරිය මුදල් ගෙවන්න නැහැ කියලා සුරියාව ක්‍රීඩාංගණයට 2016 අගෝස්තු මාසේ 9 වෙනිදා කෝප් කමිටු වාර්තාව මේ කෝප් වාර්තාවේ තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රකාශය අනුව හම්බන්තොට සූර්යාව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවට ගෙවිය යුතු මුදල පිළිවෙලින් 218 කෝටි 72,86,006ක් සහ 56 කෝටි 76,108ක්
සමාන
මම දැන් බොරු කිව්වා සමා නම ගැව්වා මේක වරාය අධිකාරියෙන් 218 කෝටියක් දාලා තියෙනවා මේක